ගරු චරිත හේරත් මන්ත්‍රීතුමා මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රීතුමා ඔබතුමාට නාඩි 7ක කාලයක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි, මෙම විවාදයට සහභාගී වෙන්න ලැබීම ගැන මම ඉතාම සතුටටපත් වෙනවා. මුලින්ම මේ අයවැය කාර්යාලයක් පාර්ලිමේන්තුවේ ආරම්භ කිරීම ඉතාම ධනාත්මක ලක්ෂණයක් ලෙස අපි පිළිගන්නවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තිය වගන්තියක් විදිහට තිබුණාට ගරු සභාපතිතුමනි, ඒක භාවිතා කරන්න පුළුවන් ආකෘතියක් ඇතුළට වැටිලා තිබුණේ නැහැ. මේක බරපතල ප්‍රශ්නයක් අපේ රටේ මූල්‍ය මහජන මුදල් සම්බන්ධව. විශේෂයෙන්ම මේ 148 හරහා පාර්ලිමේන්තුවට ලැබිච්ච බලය උපයෝගී වෙන්නේ අර අයවැය කතාව කියලා කාර්යක සභා අවස්ථාවේ ඒක සම්මත කරගන්නකම් විතරයි බොහෝ අවස්ථාවල. ඒ නිසා ඊටාම වැදගත් අවශ්‍යතාවයක් රට තුල තිබුණා. ව්‍යවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 කොහොමද ව්‍යූහාත්මක ආයතනික පද්ධතිය ඇතුළට ගන්න කියලා. ඒක සඳහා ස්ථාවර නියෝග 120 21 22 වාගේ ස්ථාවර නියෝග ඇතුළේ තිබිච්ච විශේෂයෙන්ම ඕවර්සයිට් කමිටීස් වලට යම් බලයක් තිබුණා. හැබැයි මෙතනදී ඉතා වැදගත් කොට අපි සලකනවා, මේ අයවැය කාර්යාලය පාර්ලිමේන්තුව තුල ගොඩනැගීම ඇතුළේ යම්කිසි ක්‍රියාදාමයක් අපිට ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම මගේ ඊළඟ කාරණේ තමයි 2019-20 අවුරුදුවල අපේ ආර්ථිකයේ කඩාවැටීමෙන් අපි ඉගෙන ගත යුතු එක පාඩමක් වෙන්නේ විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට මුදල් අමාත්‍යාංශයෙන් එහෙම නැත්නම් විධායකයෙන් කරන මැදිහත් වීම, පාර්ලිමේන්තුවත් එක්ක තියෙන සම්බන්ධය හරියට ගොඩනගා ගන්න බැරි වෙච්ච නිසා තමයි අපි 2015 සහ 2020 අපේ ආර්ථිකයේ කඩාවැටීමට එක හේතුවක් වුණේ. අපි හොඳටම දන්නවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඒ වෙලාවේ මේ මූල්‍ය තත්ත්වයේ සම්බන්ධ සාකච්ඡාව ගෙනියන්න බොහෝ අය උත්සාහ කළා. නමුත් ඒකට විධායකයෙන්, මම මෙතන විධායකය කියන්නේ ජනාධිපති විතරක් නෙමෙයි කැබිනට් එකත් එක්ක, විධායකයෙන් නිසි සහයෝගය ලැබුණේ නැහැ. ඒ නිසා විධායකය ඒගොල්ලෝ කැමති එක කරා, පාර්ලිමේන්තුව මේ ප්‍රශ්නේ කතා කළා, ඒ අතර රට කඩාගෙන වැටුණා. ඒ නිසා මගේ ඊළඟ කාරණය තමයි මේ විධායකය පාර්ලිමේන්තුවට කරන බලපෑම මේ 148න් පමණක් නවත්තන්න බැහැ. දැන් මේ බලපෑම වෙනම ස්වරූපවලට ගිහිල්ලා තියෙනවා. ගරු සභාපතිතුමනි, අපේ ස්ථාවර නියෝග ඇතුලේ විශාල ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා. විධායකයට විශාල ලොකු ඉඩක් ලබා දීලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඉස්සරහ පේලි දෙක ඇමති මණ්ඩලයට දෙනවයි කියන එක නිවැරදි වෙන්නේ සභාපතිතුමනි 72 ව්‍යවස්ථාවට අනුව. 78 ව්‍යවස්ථාවට අනුව විධායක බලය වෙනමම ජනමතයකින් පාර්ලිමේන්තුවෙන් එළියට අරන් තියෙන්නේ. ඒ වෙලාවට විධායක බලයේ කොටසක් වෙච්ච ඇමතිවරු 30 පාර්ලිමේන්තුව ඇතුලේ විශේෂ තැනක් දෙන්න මේ විශේෂයෙන්ම ස්ථාවර නියෝග හදපු එක වැරදි. ඒක න්‍යායිකවම වැරදි. මේ ව්‍යවස්ථාවට අනුව අපි ඉන්නේ 1978 ව්‍යවස්ථාවේ නම් 1978 ව්‍යවස්ථාව ඇතුලේ විධායක බලය කියන එක වෙනම බැලට් පේපර් එකකට දාලා තියෙන්නේ. මේක න්‍යායික ප්‍රශ්නයක්. හැබැයි අපි ස්ථාවර නියෝග හදද්දී ඇමති මණ්ඩලයට විශේෂ තැන දීලා, ඇමති මණ්ඩලයට පළවෙනි පේලි දෙක දීලා, පාර්ලිමේන්තුවේ තියෙන සියලුම ඔෆිස් ඇමති මණ්ඩලයට දීලා මේ ව්‍යවස්ථාදායක සභාව විධායකයේ අගුපිලක් බවට පත් කරලා තියෙනවා. මේක න්‍යායිකව වැරදි. එක්කෝ අපි 78ට ඉස්සල්ලා ආණ්ඩු ක්‍රමයට යන්න ඕන ඔය වැඩේ කරන්න. ඔබතුමාලා ඇමතිතුමාලා ඔක්කොම ඉස්සරහා ඉඳගෙන හොඳට කරන්න පුළුවන්. ඒක හැබැයි වෙනම බැලට් පේපර් එකකින් විධායකයේ තෝරන තත්වයක් තුල නෙමෙයි. දැන් ඒක වෙනස් වෙලා තියෙන්නේ. මන් දන්නේ ඒක පිළිගන්නවද නැද්ද, තේරෙනවද නැද්ද කියලා. නමුත් මම කියන්නේ ඉතාම වැදගත් ප්‍රශ්නයක්. අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණයේ වැටෙන්න එක හේතුවක් තමයි වෙනම බැලට් පේපර් එකකින් විධායකේ හදලා තියෙද්දි ඒකේ කොටසක් වෙච්ච 30 දෙනෙක් ගෙනල්ලා මේකේ ඉස්සරහින් ඉඳවලා ස්ථාවර නියෝග ඇතුලේ ඒගොල්ලන්ට විශේෂ තැනක් දුන්නාම ව්‍යවස්ථාදායකේ කඩා වැටෙනවා. මේක තමයි වෙලා තියෙන්නේ. ඒක කරන්න එපයි කියලා අපි කියනවා. ඒ වගේම මේකේ මුදල් කාරක සභාවට විශාල ඉඩක් තියෙනවා. පාර්ලිමේන්තු ලේකම්තුමිය
මහලේකම්තුමිය
ඉන්න වෙලාවේ මම කියන්න කැමතියි, පාර්ලිමේන්තුව ඇතුලේ මේකේ ආයතන පද්ධති දෙකක් එකට වැඩ කරන්න පුළුවන් ඉඩක් මේක ඇතුලේ හදලා තියෙනවා. ඒක භයානක තත්වයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ අයවැය කාර්යාලය ඍජුවම වග කියන්නේ මුදල් කාරක සභාව සහ ක්‍රම සහ විධි කාරක සභාව සහ නියෝජ්‍ය කතානායකගේ කොමිටිය යටතට පමණයි. හැබැයි ඒක කතා විශේෂයෙන්ම පාර්ලිමේන්තු ලේකම් කාර්යාලය නැත්තම් මහලේකම් කාර්යාලය ඇතුලේ වැඩ කරන ආයතනයක් බවට පත්විය යුතුයි. මම මේ අද කියන එක කවදා හරි මේ පාර්ලිමේන්තුව ඇතුලේ ප්‍රශ්නයක් ඇති වුණොතින් එදාට ගන්න පුළුවන් මේක ආයතනය ඇතුලේ ව්‍යාපෘති දෙකක් විදිහට යන්නේ නැතුව ආයතනය තුල එකක් බවට පත් වෙන්න ඕන. මොකද මුදල් කාරක සභාව දේශපාලනික ක්‍රියාදාමයකින් හැන්ඩල් කරනකොට පාර්ලිමේන්තු මහලේකම් යටතට එකඟ නොවන පුද්ගලයෝ බජට් ඔෆිසර් බවට පත් වුණොතින් විශාල අර්බුදයක් මේක ඇතුළේ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒක निराකරණය කර ගැනීම ඉතාම වැදගත් කියලා මම හිතනවා. ඔබතුමා මගේ වෙලාව නිමා කරලා තියෙන නිසා තව එක කාරණයක් මට කියන්න ඉඩ දෙන්න. විශේෂයෙන්ම මේ අයවැය නිලධාරියාගේ ධූරයට අපේ ලේකම්තුමිය විසින් අනාගතයේ මේ ආයුධම්පත් කැඳවද්දී දැන් මේකේ තෝරද්දී මේ සමහර කාරණා ටිකක් අවිධිමත්. මේක කියන්නේ දක්ෂ අවංක උසස් සදාචාරාත්මක ගුණයකින් යුක්ත එක්කෙනෙක් වෙන මේ එක ක්වොලිෆිකේෂන් එකක්. ඊළඟ එක අවුරුදු 10ක් වැඩ කරලා තියෙන්න ඕන. දැන් දෙයියනේ මේ දක්ෂ අවංක උසස් සදාචාරාත්මක මේවා මයින්න මොකක් හරි මිනුමක් දාන්න වෙයි. දැන් එක එක ආණ්ඩුවල එක එක අයට දක්ෂ අය එක එක අයට උසස් අය එක එක අයට සදාචාරාත්මකයි වෙනස් වෙන්න පුළුවන්. මේක ගැන පොඩ්ඩක් හිතන්න. මේක ඉන්ටර්නල් බයිලෝ එකක් හදන්න මේකට පුද්ගලයෝ ගන්නකොට මේවා කොහොමද අපි මෙවට ලකුණු දෙන්නේ කියලා. නැත්තම් එක්කෙනෙකුට දක්ෂ එක්කෙනා අනිත් එක්කෙනාට දක්ෂ නොවෙන්න පුළුවන්. අවසාන කාරණේ මේ බජට් ඔෆිස් එක හැදුවට පස්සේ ස්ථාවර නියෝග 121 විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මුදල් කාරක සභාවේ සභාපති විය යුතුයි කියන එක සස්පෙන්ඩ් කරන්න ඉඩ නොදිය යුතුයි. මම ඉතාම පැහැදිලිව කියනවා ස්ථාවර නියෝග සස්පෙන්ඩ් කරන්න අපිට පුළුවන්. හැබැයි මේක හැදුවට පස්සේ කරුණා කරලා ස්ථාවර නියෝග 121 සස්පෙන්ඩ් කරලා විපක්ෂයෙන් ඒ සභාපතිකම අනිත් පැත්තට ගන්න එපා. එහෙම ගත්තොත් මේ සම්පූර්ණ ක්‍රියාදාමයේ අවුල් වෙන්න පුළුවන් කියලා මම අද පුරෝකථනය කරනවා. මේක සම්පූර්ණම 2020 වෙච්ච අවුල වගේම තව අවුලක් ආයි නිර්මාණය වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තව කරුණු රාශියක් තියෙනවා. නමුත් මේ සභාවේ කරුණු සම්බන්ධ කතා කරන්න මේකට ඉඩක් තියෙන්නේ බොහොම පොඩි වෙලාවක්. ඒ නිසා තමුන්නාසට ස්තුති කරමින් මේක ධනාත්මක පියවරක් විදියට පිළිගනිමින් මේ පියවර අපි ඉදිරියට ආරක්ෂා කළ යුතුයි කියන බව පිළිගනිමින් විවස්ථාවේ 148 වගන්තියට අපිට තියෙන ශක්තිමත් ව්‍යූහාත්මක පදනමක් හැදීම වැදගත් කියන බව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පෙ නිමා කරනවා.
සුතිගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට මම වැඩිපුරත් කාලය ලබා දුන්නා. ගරු අජිත් බාන්නපෙරම් මන්ත්‍රීතුමා, ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා, ගරු ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීතුමා, ගරු ආචාර්ය උජිදාස රාජපක්ෂ මහත්මයා, ගරු මහින්දානන්ද අලුත්ගේ මහත්මයා, ගරු අමාත්‍යතුමා, ගරු රංජිත් සී බලපිට මහත්මයා,
ගරු මුලසනාරෝඩ මන්ත්‍රීතුමනි, ඉතාමත් පාර්ලිමේන්තුව පිළිබඳ ගතහොත් ඉතා වැදගත් යෝජනාවක් පිළිබඳ කතා කරන අවස්ථාව. ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියේ මෙහෙම කියනවා ගරු සභාපතිතුමනි, රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවන්නේය. පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ නීතියක හෝ පවත්නා යම් නීතියක හෝ අධිකාරිය අනුව හෝ යටතේ හෝ මිස කිසිම පළාත් පාලන ආයතනයක් විසින් හෝ වෙනත් පොදු අධිකාරියක් විසින් කිසිම බද්දක් පරිපාලනමක් හෝ වෙනත් යම් කිසි බද විශේෂයක් නියම කිරීමට බලය නැත්තේ. රාජ්‍ය මූල්‍ය පිළිබඳ පූර්ණ බලතල පාර්ලිමේන්තුව සතුයි කියලා මේකෙන් කියනවා ගරු සභාපතිතුමනි. අද අපි ගෙනෙන්නේ මේ බලතල වඩාත් ක්‍රමානුකූල කිරීම. මේ පිළිබඳ වඩාත් විනිවිදභාවයෙන් වඩාත් සත්භාවයෙන් වඩාත් ඇත්තත් එක්ක කතා කරන්න අවස්ථාවක් සලසා දීම. මේක අපි කියනවා පාර්ලිමේන්තු අයවැය කාර්යාලය ස්වාධීන ආයතනයක් කියලා අපි කියනවා. ඒක ස්වාධීන කරගැනීමේ වගකීම අපි සියලු දෙනාට තියෙනවා. අයවැය කාර්යාලය මූලික අරමුණු කීපයක් අපි කියනවා. ජාතික අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය, රාජ්‍ය මූල්‍ය තත්ත්වයේ තිරසාර මට්ටම පවත්වා ගැනීම සහ වග කියුතු ලෙස තීරණ ගැනීම, ඵලදායි ලෙස රාජ්‍ය සම්පත් වෙන් කිරීම. මෙන්න මේ කාරණා මං හිතන්නේ ඉතාමත්ම වැදගත්. අයවැයකාරයල වගවීම පාර්ලිමේන්තු අයවැයකාරයල සහ නිලධාරීන් පාර්ලිමේන්තුවට ඍජුවම වගවිය යුතුය. රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාව පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ ක්‍රියාකාරීත්වය පරිපාලන අධීක්ෂණය කරනු ලබන ප්‍රධාන අධීක්ෂණ කමිටුව වේමේවට වග කියන්න ඕනේ. ඒ වගේම මේ වැදගත්කම රාජ්‍ය මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මූල්‍ය විනිවිදභාවය හා වගවීමේ අවශ්‍යතාවය මත පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ පිහිටුවීම ඉතා වැදගත්ය. ඒකට සභාපතිතුමනි, රාජ්‍ය මූල්‍ය සම්බන්ධ කාරණාවලට අදාළව ස්වාධීන හා පක්ෂග්‍රාහී නොවන විශ්ලේෂණයක් ලබා දීම මගින් මහජන මුදල් කාර්යක්ෂම හා ඵලදායි භාවිතා වන බවටත් දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් මගින් නියෝජිත ප්‍රතිපත්ති ශක්්‍යතාවෙන් යුතු දරාගත හැකි මට්ටමක ඇති බව තහවුරු කිරීමටත් පාර්ලිමේන්තු අයවැය කාර්යාලයට හැකිවනු ඇත. මෙන්න මේක ඉතාමත් වැදගත්. අපි ළඟ යෝජනා තියෙන ඕන තරම්, අපි ළඟ විවිධාකාර මේ ඉල්ලීම් තියෙනවා, යෝජනා තියෙනවා, අපි බොහොම ලස්සනට කතා කරනවා. හැබැයි අවසානයේ එහි ප්‍රතිඵලය කුමක්ද කියලා බැලීම සිදුවෙන්නේ බොහොමත් අඩුවෙන්. ඒ නිසා මේකේ තියෙන වැදගත්කම හුඟක් වැඩි. ගරු සභාපතිතුමනි, අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා සහාය වීම වැදගත්. මේ අයවැය කාර්යාලයේ ඒක අයන්න කියනවා, අයවැය යෝජනා ආර්ථික සහ මූල්‍ය පුරෝකථන සහ ප්‍රක්ෂේපණ සහ යෝජිත ප්‍රතිපත්ති සහ පනත් කෙටුම්පත් පිරිවැයකරණය ඇතුළුව රාජ්‍ය මූල්‍ය සම්බන්ධ කාරණාවලදී යම් කාර්යක සභාවකට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අවශ්‍ය විශ්ලේෂණ සපයා පිළිවැයකරණය පිළිබඳ ප්‍රතිපත්ති ගැන කතා කිරීම බඳු සිද්ධ වෙන්නේ ගරු මොකද මම දැක්ක මේ විවාදෙත් බොහෝ අය මේක ප්‍රතිපත්තිය පිළිබඳ විශ්ලේෂණයක් කරන්න බෑ. පිරිවැයකරණය මේ වෙගල මුදල මේකේ ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ පිරිවැය වශයෙන්. ඒ වගේම කියනවා මැතිවරණයකට පෙරාතුව, මේක ඉතාම වැදගත්. මැතිවරණයකට පෙරාතුව සභාපතිතුමනි, ඌ කාල සීමාවක ස්වකීය ප්‍රතිපත්ති ප්‍රකාශයට යම් යම් යෝජනාවක් පිරිවැය කිරීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට විශ්ලේෂණයක් ගන්න පුළුවන්. හැබැයි ස්වකීය තමන්ගේ මැතිවරණ ප්‍රකාශය ගැන තමන්ටම ගන්න පුළුවන් මේක ගැන මට වාර්තාවක් දෙන්න. ඊළඟට සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේදී අරමුණු සඳහා අවශ්‍යව සාධනීය කාරණා පිළිබඳ විශ්ලේෂණ හා ලෝඩු සටයන් සැපීමට මේ ක්‍රියාත්මක කිරීමට මේ ආයතනයට පුළුවන්කම තියෙනවා. ගරු සභාපතිතුමනි, ඒවගේ මේකේ වැදගත්ම කොටස මේ අයවැය මේ පත්කරන ප්‍රධාන නිලධාරියගේ සුදුසුකම් ගැන සඳහන් වෙනවා. ඒකේ ඔහුගේ පළපුරුද්ද, ඔහුගේ උගත්කම, ස්වාධීනත්වය මේවා ඉතාම වැදගත් හැටියට මම දකිනවා. ඒ වගේම මේ විශේෂයෙන්ම මේ තක්සේරුවේ ස්වභාවය අපි නැවතත් ඒ කතා කරොත් ගරු සභාපතිතුමනි, එය ප්‍රතිපත්තියක හා යහගුණ තක්සේරු කිරීමක් නොවන අතර එමගින් ප්‍රතිපත්තිමි නිර්දේශ ඉදිරිපත් කරනු මේ විශ්ලේෂණය කොයිලාවකත් ප්‍රතිපත්ති හෝ ඒක තියෙන යහගුණය ගැන කතා කරන්න යන්නේ නැහැ. එමගින් අයවැලේකන මත වූ බලපෑම් හැර යම් ප්‍රතිපත්තියක් හෝ පනත් කෙටුම් මතක යම් ආර්ථිකමය බලපෑම කතා කරන්නෙත් නැහැ. එමගින් ප්‍රතිපත්තිය මූල්‍ය නොවන බලපෑම් තක්ෂේරු කරන නොලබයි. මේක අපි අවබෝධ කරගන්න අවශ්‍යයි ගරු මේ සභාපතිතුමනි. දැන් මේකේ වැදගත් මේ කාරණාවක් අපි ප්‍රායෝගික බැලුවොත් අපි කිව්වා විශේෂයෙන්ම මේ ප්‍රතිපත්ති ප්‍රකාශන. අපි ඡන්ද කාලයට විවිධාකාර ප්‍රතිපත්ති ප්‍රකාශන ගන්න පොත් පිටින් ගන්නවා. ඉතාම ආකර්ෂණීය ප්‍රතිපත්ති ප්‍රකාශන. මේ ප්‍රතිපත්ති ප්‍රකාශන මෙතෙක් ක්‍රියාත්මක වුණා නම් 1948 ඉඳලා මේක සුරපුරයක් වෙන්න ඕනේ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරපු අයටම තක්ෂේරුවක් ගන්න පුළුවන්. දැන් මම ගෙලාවා මේ එක ප්‍රතිපත්ති ප්‍රකාශයක්. මේක එක් පක්ෂයකට පමණක් පහර ගැනීමක් නෙවෙයි. අපි කියන 94 දී බලයට ආපු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය තියෙනවා. තහන ආධාර රුපියල් 2000කට අඩු මාසික ආදායම් ලබන සියලුම පවුල්වලට සියල් ආදායම අනුව මාසකට රුපියල් 2000ක උපරිම රුපියල් 2000ක අඩු ආදායම් ලබන සියලු දෙනාට මේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියනවා 2000ක ආධාරයක් දෙනවා කියලා. මොන තරම් පවුල් ප්‍රමාණයක්ද කියන එක මෙතන විශ්ලේෂණයක් නැහැ. ඒ වගේම අවුරුදු 18 ඉක්මූ අධ්‍යාපනය අවසන් කළ අයට රැකියාවක් ලැබෙන තෙක් රුපියල් 1500ක්. අර දෙවුණු රටවල්ක වාගේ ඩෝල් එකක් දෙන්න කතා කරනවා. ජනසවි ලාභයෙන් වෙනුවෙන් තියෙන රුපියල් 25000 ආපහු දෙනවා. පොහොර සාන ආධාරය නැවත ලබා දෙනවා. මේ බොහෝ දේවල් බීජ රසායන ද්‍රව්‍ය බෙහෙත් සහ ගොවි උපකරණ වලින් බදු බර අධික ලාභ ඉවත් කර ඒවා විශේෂ සාන ආධාර මිලකට මේ බොහොම දේවල් තාම පළල් දේවල් මේවට යන මුදල අසීමිතයි. මේ පොදු ජන පෙරමුණ එහෙම කිව්වා. ඊළඟ අවුරුදු පහ ගත වෙලා 2000 මැතිවරණ එනකොට ඊළඟ පක්ෂය කියනවා ජාතික පක්ෂය පටන් ගන්න මේ රුපියල් 2000කින් පඩි වැඩි කරමු. දැවැන්ත මුදලක් විසාමැටුව 750කින් වැඩි කරේ. සමෘද්ධි දීමා රුපියල් 1000කින්. ගොවීන්ට සහතික මිලක්. රැකියා සුලභ කරමු. හරි පහසු වචනයක්. රැකියා සුලභ කරමු. කොහොමද කියලා නැහැ. කොච්චර මුදල් යනවද කියලා නැහැ. අධ්‍යාපනය ව්‍යාප්ත කරේ. ඉතින් මෙන්න මේ මම මේ උත්සාහ කරේ අපි හැම කෙනෙක්ම මෙහෙම ඊටාම සිල්ලර භාෂාවේ නැත බොහොම සරලව බොහෝ පොරොන්දු මේ රටේ සමස්ත ජනතාවට දුන්නා. දැන් හැබැයි දැන් අපිට ඉදිරියට අවශ්‍ය නැහැ පුළුවන්. දැන් හැබැයි විපක්ෂයට මේක ඉල්ලන්න බෑ. විපක්ෂයට කියන්න බෑ අනිත් පක්ෂයේ දුන්න මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන මේ විශ්ලේෂණයක් කරන්න කියලා මේ අයවැය නිලධාරියාගෙන්. හැබැයි විපක්ෂයට එකදයක් ඉල්ලන්න පුළුවන්. විපක්ෂයට කියන්න පුළුවන් මේ ඔබතුමාලා ඉදිරිපත් කරපු මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන අයවැය කාර්යාලයෙන් ගන්න විශ්ලේෂණයක්. ඔබතුමා මේක හරියට කරනවා නම් ඒ විශ්ලේෂණය රට ඉදිරිපත් කරන්න. මෙන්න මෙතන ජනතාවට පොඩි ආරක්ෂාවක් තියෙනවා. අර අයිසිං වලින් බේරෙන්න කරුව මේක ඉතාමත් වැදගත්. ඉදිරියට යන රටක බොහෝ කාලයක් විවිධාකාර විදිහ එකතැන පල්ලුණු ආර්ථිකයක ඉන්න අපිට ඉතාමත් වැදගත්. ඊළඟට අයවැය යෝජනා. අපි හැම අයවැයකටම විවිධාකාර යෝජනා ගෙනෙනවා මේ සභාපතිතුමනි. බොහෝ යෝජනා අයවැයට එකතු වෙන්නේ අයවැය හදන දවසට කලින් දවසේ මධ්‍යම රාත්‍රියේ. මේ අයවැය ලස්සනට කියවන්න අපි යෝජනා එකතු කරනවා. ඒ යෝජනා වලට හැමදාම පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම තට්ටු කරනවා. තට්ටු කළා මේව අහනවා. හැබැයි මේවා ක්‍රියාත්මකභාවය අපි බලන්න 2017 බැලුවොත් යෝජනා 157යි. 113යි ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේ. 44ක් ක්‍රියාත්මක වෙලා නැහැ. කියන්නේ 72යි මුලින් ක්‍රියාත්මක වීම ඇති වෙලා තියෙන්නේ. 2018 බැලුවොත් 193ක් යෝජනා තියෙනවා. 168යි ක්‍රියාත්මක වුණේ 25ක්. 187යි ක්‍රියාත්මක වුණේ. අනිත් ඒවා බොහොම ලස්සන යෝජනා වෙන්න පුළුවන්. 2019 176ක් යෝජනා 76ක් තිබුණා. 56යි ක්‍රියාත්මක වුණේ. 20ක් ක්‍රියාත්මක වෙලාම නැහැ. කිසිම ආරම්භයක් නැහැ. 173යි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. 2021 යෝජනා 36යි 26යි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. 10ක් ක්‍රියාත්මක ඒ කියන්නේ 172යි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. 2022 අපිට කතා කරන්න අමාරු මේ රටේ ඇති වෙච්ච තත්ත්වෙත් එක. මම කියන්න උත්සාහ කරේ මේ ක්‍රියාත්මක නොවුණු යෝජනා අපි බොහෝ දෙනා මේ පාර්ලිමේන්තුවේ අත්පොලසන් දීලා පිළිගත්ත යෝජනා. ජනතාවත් මේවා පිළිගත්තා. හැබැයි මේක එක්කත් ක්‍රියාත්මක වෙලා නැහැ. දැන් මේ අයවැය කාර්යාලයේ තියෙන අවස්ථාවක අපිට මේක ගේනවා නම් විපක්ෂ මන්ත්‍රීවරයෙකුට ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරයෙකුට ඕන කෙනෙකුට අවස්ථාවක් සැලසුනා කරු සභාපතිතුමනි මේකල විශ්ලේෂණයක් දෙන්න කියලා මේ අයවැය කාර්යාලයෙන් ඉල්ලන්න. අමාත්‍යවරයා සමග විවාදයේ යෙදෙද්දි නිකන් එහෙම මෙහෙම අහුලාගත්ත කාරණා අරන් විවාද කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අයවැය කාර්යාලයේ විශ්ලේෂණය අරගෙනම අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. අමාත්‍යතුමනි ඔබතුමා කියන මුදල වෙන් කළාට මේ යෝජනාව කරන්න පුළුවන්ද? මේක මොකද්ද ඇත්තට මේක අරමුණ? මේක මේ අවුරුද්දට වෙන් කර ප්‍රමාණය කොහොමද ඉදිරි අවුරුද්ද කරගෙන යන්නේ? බොහෝ සාර්ථක වැදගත් බරතැබූ ප්‍රශ්නයක් අහන්න පාර්ලිමේන්තුවේ විශාල ඉඩක් ලැබෙනවා. ඒ නිසා මේක පාර්ලිමේන්තු මුල්ලේකරණය පිළිබඳ ඉතාම වැදගත් පාර්ලිමේන්තුවට අර ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් පනවලා තියෙන බලය නිසි පරිදි අර්ථ ගන්න ඕන අවස්ථාවක් හැටියට මම දකිනවා ගරු මේ සභාපතිතුමනි. ඒ නිසා මම සන්තෝෂ වෙනවා මුළු සමස්ත පාර්ලිමේන්තුව වෙන වෙන දේවල් කතා කරලත් මේකට පොදු ප්‍රතිපත්තිමය එකඟතාවයක් අද අපිට දකින්න ලැබෙනවා. ඒක මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් හැටියට මම දකිනවා. ඒ නිසා ස්තුතිවන්ත වෙනවා මේ කාරණාවෙදී. අපි බොහෝ කාරණාවලදී අනවශ්‍ය තරම් බෙදෙනවා. නමුත් මේ කාරණාවේදී යම් කිසි එකඟතාවයක් අපි තුළ ඇති කර ගැනීම ඉතාම වැදගත් කියලා මම කල්පනා කරනවා ගරු සභාපතිතුමනි. අද අපි මේ ඉතා වැදගත් වාර්ෂික වාර්තාවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරගත් සභාපතිතුමනි 2003 අංක 3 දරන මූල්‍ය වගකීම් පනත යටතේ අපි බැඳිලා ඉන්නවා. හැම අවුරුද්දකම මේ මාසේ 31ට පෙර මේ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීමට. ඒ වගේම ඊට ඊළඟ එළඹෙන පාර්ලිමේන්තු වාරයෙන් පසු එළඹෙන පළවෙනි දින 14 දී පාර්ලිමේන්තුවට මේ වාර්තාව සභාගත කරන්න අපි මේ මූල්‍ය පනත අනුව බැඳිලා ඉන්නවා ගරු සභාපතිතුමනි. ඒ අනුව අපි මේ වාර්තාව අද දින ඉදිරිපත් කරනු ලැබුවා. ඒක ඉතාමත් වැදගත්. මොකද මේ අපි මේ වාර්තාව ඉතාම මේ පැහැදිලිව තියෙනවා 2003 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ යථා තත්ත්වයට පත් වෙන මාවත කරා. අපි අමාරු තැනක ඉඳලා යම්කිසි පාරකට වැටිලා තියෙනවා කියන කාරණාව පිළිබඳ ලිඛිත වාර්තාවක් සත්‍ය වාර්තාවක් හැටියට මේක ඉදිරිපත් කරලා තියෙනවා මේ මුදල් අමාත්‍යාංශය විසින්. මම කටි කරුණු කීපයක් කිව්වොත් ගරු සභාපතිතුමනි, 2022 වසරේදී පැවති දුර්වල ආර්ථික තත්ත්වයන්ට සාපේක්ෂව ශක්තිමත් හා ක්‍රමිකව ආර්ථික යථා තත්ත්වයට පත්වීමක් ශ්‍රී ලංකාව දැනට අත්විඳිමින් සිටී. 2022 කියන්නේ අපි මේ රටේ කුමන වර්ෂ අපි නිදහස ලැබු දවසේ ඉඳලා ආපස්සට ආවොත් එතරම් දුෂ්කර ආර්ථිකමය අභියෝග රාශියක් කිසිම දවසක මේ රටේ ආර්ථිකය රජය ජනතාව සමස්ත සමාජය අත්විඳලා නැහැ ගරු සභාපතිතුමනි. ඒ නිසාම අපි දැක්ක ඇතිවුණු සුවිශේෂි මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය උඩු ඇටිකුරු වෙලා ගිය අනණ්ඩු වෙනස් වුණා, ජනාධිපතිවරු වෙනස් වුණා. ඒ මහා ආර්ථික ගැඹුරු ආගාධයත් එක්ක තමයි ඒ තත්ත්වය ඇති වුණේ. අන්නේ තත්ත්වය ඉඳලා ඊට ඉස්සරහට යන ගමන පිළිබඳ පැහැදිලි මේ කරුණ රාශියක් මේ අද ඉදිරිපත් කරපු මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවේ සඳහන් වෙනවා. මේක කියනවා 2021 වසරේදී ආර්ථිකය මූර්ත වශයෙන් 7.8% සංකෝචනය වූ අතර ප්‍රීණවුණ 7.8% එය අපේක්ෂිත 100% ප්‍රමාණය එක බැලුවොත් යම්කිසි ජයග්‍රහණයක්. අපේ සමහර ජාත්‍යන්තර ආයතනයක අපි 109% ඍණ වෙනවා කියලා. හැබැයි අපිට 7.8% මේක රඳවා ගන්න පුළුවන් වුණා. 2021 වසරේදී ආර්ථිකයේ යථා තත්ත්වයට පත්වන විට අපේක්ෂා කළද ප්‍රබල වශයෙන් එල්ලවන දේශීය ගෝලීය අභියෝග පිළිබිඹු කරමින් 2%-3% අගයකින් අපි මේ වාර්තාවෙත් කියනවා අපි මේ අවුරුද්දේ 2%-3%-4% ගානකින් ඍණ ආර්ථිකයකට අපිට මුහුණ දෙන්න සිදු වෙයි කියලා. ඒ වගේම මූර්ත ආර්ථිකයේ ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින අතර සංචිත උද්ධමනය සහ විනුමේ අනුපාතිකය මත ඇති කරන පීඩනය 2021 වසරේ පළමුවන මාස 4 තුළදී පහත වැටලා තියෙනවා. මේ පීඩනය අඩු වෙලා තියෙනවා. අපි සංචිත ප්‍රමාණය නැවතත් 12 බිලියන 3කට ආසන්න ප්‍රමාණයකට ගිහින් තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම උද්ධමනය 125
පාදම ඩිපුටි ෂෙයා ඩිපුටි ස්පීකර් විල් කම් ටු ෂෙයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම කිව්වේ අපි මේ ක්‍රමක්‍රමයෙන් ඉතා සෙමෙන් ඉතා අමාරුවෙන් මේ ලබා ගන්න ආර්ථිකමය ජයග්‍රහණ ගැන අද මේ මුදල් අමාත්‍යාංශ වාර්තාවේ සඳහන් වෙනවා. අපි 70%ක් වෙලා තිබුණු උද්ධමනය 25%න් පාතට පසුගිය මාසේ අග වෙනකොට අපිට එන්න ලැබුණා. ඒ වගේම විනිමය අනුපාතිකය රුපියල් ඩොලර් එකක් සඳහා රුපියල් 300ක විතර ප්‍රමාණයක අපිට රඳවා ගන්න ලැබුණා. ඒ වගේම ආනයන වලට එරෙහිව ආන්තික අවශ්‍යතාවය ලිහිල් කිරීම සමග සංචාරක ව්‍යාපාරයේ නිපැයීම, විදේශ සේවා නියුක්ති ක්‍රේෂණ, ආනයන සීමා සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් වලට විදේශ ගලායම් යථා තත්ත්වයට පත් වුණා. මේ අපිට ලොකු ප්‍රශ්න තිබුණා. අපිට ඉතාම අඩු තැනක හිටිය අපේ සංචාරක ව්‍යාපාරය, ඒ වගේම විදේශීය ශ්‍රමය යොදන අපේ සහෝදර සහෝදරියන්ගේ අපිට ලැබෙන ප්‍රේෂණ ඉතාම අඩු තැනකට විශාල අවිශ්වාසයක් ගොඩනැගිලා තිබුණා. දැන් ඒක දෙගුණ වෙලා තියෙනවා. ඒ වගේම ආනයන සීම සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් වලට විදේශ ගලායම් විදේශිකයන් විසින් අපේ භාණ්ඩාගාර බිල්පත් වලට ගරු කිරීම ඉතාම අඩු තැනකට. දැන් විශාල තරණයක් තියෙනවා අපේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්න. ඒක මේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙන බවට නැත්නම් අපි නිසි පාරේ ඉන්න බවට ඉතාමත් වැදගත් මේ අපේ භාණ්ඩාගාර බිල්පත් කෙරෙහි විදේශිකින් ආයෝජනය කිරීමට තරඟකාරීව පෙළඹීම ගරු සභාපතිතුමනි. ඒ වගේම මේ අපිට ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් බලාපොරොත්තු වෙන මූල්‍ය ආධාර සහ ජාත්‍යන්තර මූල්‍ය ආධාර මුදලේ දෙවන වාරිකය. විශේෂයෙන්ම මේ බොහෝ අය නගපු තර්කයක් තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් රුපියල් ඩොලර් බිලියන 3.9% ගන්නකොට පුළුවන් අපිට ගොඩනගන්න කියලා. අපි කිව්වා ඒක ආරම්භයක්. දැන් අපිට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන ඩොලර් 10,350ක් ලැබුණා. ඒ වගේම මේ 28 වෙනිදා රැස් වෙන ලෝක බැංකුව ඩොලර් මිලියන 700ක් අපිට ලබා දෙන. විශේෂයෙන්ම මේ අපේ සමාජ සුබසාධන වැඩපිළිවෙල සඳහා, ඒ වගේම අපේ බැංකු පද්ධතිය ස්ථායීකරණය සඳහා ලබා දීමට සූදානමින් ඉන්නවා. අපි මේ ගැන තමයි කතා කරේ. බොහෝ අය කිව්වේ මේ බොහොම ලඝු කරලා කතා කරන අවස්ථාවන් අපි දැක්කා. ඒ නිසා මේ අපේ මේ මුදල් අමාත්‍යාංශ වාර්තාවේ මේවා අපි සඳහන් කරලා තිනවා. මේ කාටත් මේවා ගැන උනන්දු වෙන අයට බලා ගන්න. ඒ වගේම අපි දැන් විදේශ අංශයේ බැලුවොත් මේ සඳහන් පරිදි ගරු නියෝජ්‍ය කතානායකතුමනි වෙළඳ හිගය 2023 වසරේ පළමු කාර්යත්වයේදී විදේශ අංශයේ යථාර්ථත්වයට පත්වීමේ ලක්ෂණ පෙන්නුම් කර ඇත. වෙළඳ හිගය 2022 වසරේ ජනවාරි සිට අප්‍රේල් මාසවලදී පැවති ඇමරිකානු ඩොලර් බිලියන 3.1ට සාපේක්ෂව 2023 වසරේ ජනවාරි අප්‍රේල් මාසවලදී ඇමරිකානු ඩොලර් බිලියන 1යි හිගය 3.1 සිට 4.14 දක්වා ඩොලර් බිලියන වලින් මේ කියන්නේ අඩු වෙලා තියෙනවා. ඉතින් මේක ඉතාමත්ම මේ වැදගත්. අපි නැගිටින්න හදන රටකට අපි මේ සාමාන්‍ය කාලයක නෙවෙයි කතා කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඊට අමතරව සංචාරක ඉපැයීම් 2022 වසරේ ජනවාරි මැයි මාසවලදී වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 634.6 අපිට 2022 ජනවාරි මැයි කාල සීමාවේ ඇමරිකානු ඩොලර් මිලියන 634.6 සංචාර කර්මාන්තේ උපයා ගන්න ලැබුණේ. හැබැයි 23 වසරේ ඒ කාල පරිච්ඡේදයේ ඇමරිකානු ඩොලර් මිලියන 827.8 කියන්නේ 134කින් සංචාරක ඉපැයීම් අපිට වැඩි වුණා. ඒ වගේම විදේශ ප්‍රේෂණ 2022 වසරේ ජනවාරි මැයි මාසවලදී වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 1335.6ට සාපේක්ෂව මේ වසරේ ඒ කාල පරිච්ඡේදයේ ඇමරිකානු ඩොලර් මිලියන 2346.9ක් අපේ විදේශ වැඩ කරන අපේ ශ්‍රමික සහෝදරයෝ අපිට 2022 මේ කිව්ව කාලයට පළවෙනි මාස 5ට සාපේක්ෂව 2023 වැඩිපුර ඒවා 175.7ක් බොහොම ශීඝ්‍ර වැඩිවීමක් වෙලා තියෙනවා. ඒක ඉතාමත් වැදගත් මේ ගරු කතානායකවරුනි. බොහෝ අය මේ ශ්‍රමික සහෝදරින්ට ආරාධනා කළා එවන්න එපා ලංකාවට සල්ලි. අපේ වලට එන කල් එවන්න එපා කියලා සමහරු කිව්වා. හැබැයි ඊට වඩා වෙනස් විශ්වාසයක් අපේ රටේ සහෝදර ජනතාව අපි උන්ට අපේ ප්‍රණාමය පුද කළ යුතුයි. දැවන්ත අභියෝග මැද්ද ඉතා අසීරු රැකියාවල යෙදමින් අපිට අද මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඔවුන් එවන ප්‍රේෂණය අපිට ඉතාමත් වැදගත් ගරු මේ නියෝජ කතානායකතුමනි. ඒ වගේම අපි රාජ්‍ය මූල්‍යංශය බැලුවොත් අපේ වදු ආදායම මම එක් කාරණාවක් කියන්නම්. 2022 ජූනි මාසයේ සිට ක්‍රියාත්මක කළ ප්‍රබල ආදායම් ඉහළ නැංවීමේ ක්‍රියාමාර්ග අපි ගත්තා. ටිකක් අසීරු අමාරු ක්‍රියාමාර්ග රාශියක් අපි ගත්තා රාජ්‍ය ආදායම් වැඩි කරගන්න. රජයේ ආදායම 2022 ජනවාරි අප්‍රේල් මාසවලදී පැවති රුපියල් බිලියන 631.1 සිට 2023 සමාන කාලපරි ඒට සමාන කාලපරිච්ඡේදයේදී රුපියල් බිලියන 821.3 දක්වා 30.5%කින් රාජ්‍ය ආදායම 2022 ජනවාරි අප්‍රේල් කාල සීමාවට සාපේක්ෂව 2023 අපිට වැඩි කරගන්න ලැබුණා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ කැපිපෙන වැඩිවීමක් තුනෙන් එකක් වැඩි කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඍණ ආර්ථිකයක් පවතින රටක ඍණ ආර්ථිකයක් කියන්නේ බදු අය කර ගැනීමට සම්පූර්ණ විරුද්ධ පසට මේ ක්‍රියාත්මක වෙන අවස්ථාවක්. හැබැයි අපිට පුළුවන් වුණා 31කින් මේක වැඩි කරගන්න. මේක ආර්ථික වශයෙන් ප්‍රධාන ජයග්‍රහණයක්. අද මේ ප්‍රතිපල අපේ වාර්තාව අපි සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ආදායම් බදු ආදායම 2022 ජනවාරි අප්‍රේල් මාසවලදී වාර්තාව රුපියල් මිලියන 149ට සාපේක්ෂව 2023 වසරේදී සමාන කාලපට රුපියල් මිලියන 128.6කින් වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම අපි අලුතෙන් හදාලා දුන්න සමාජ ආරක්ෂණ බද්ද වැඩි වූ රුපියල් බිලියන 223.2ට වැඩිබදු ආදායම අලුතින් හඳුනා දුන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් රුපියල් බිලියන 69ක් අපිට එකතු කරගන්න ලැබිලා තියෙනවා ඒ කාල සීමාවේ. ඉතින් මේවා ඉතාමත් වැදගත්. මොකද අපි වාර්තාවක් තිබ්බා ගරු නියෝජ කතානායකතුමනි, ලෝකේ දළදේශීය නිෂ්පාදිතයට අඩුම නිෂ්පාදිතයට සාපේක්ෂව දළදේශීය නිෂ්පාදිත සාපේක්ෂව අඩුම රාජ්‍ය ආදායම තියෙන රට කියලා 8.3යි. වියදම 120යි. මෙන්න මේ පරතරය පියවගන්න බැරුව තමයි අපි මහා අවුලක් හදාගත්තේ. අන්න ඒ නිසාම රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම කියන්නේ මෙවැනි වකවානුවක ඉතාමත්ම ජයග්‍රහී වාර්තාවන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එනිසා අපි ඒ ගැන මේ අද ඉදිරිපත් කරපු වාර්තාවේ තියෙනවා. මම සියලුම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට මේක හොඳට පරිශීලනය කරන්න කියලා ඉල්ලා සිටින ලොකු පොතක්. බොහෝ විට අපි පුරුද්දට මේක පරිශීලනය කරන්නේ නැහැ. ගෙදර ගෙනියන්නෙත් නැහැ සමහර විට. කරුණා කරලා මේක පරිශීලනය කරලා මේකත් එක්ක අපිට ඉදිරි වර්ෂය ගැන කතා කරන්න පහසුයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම අද මේ කතාවෙදිත් මේ සමාජෙත් මේ දවස්වල කතා වෙන ප්‍රධාන කාරණාව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ණය ප්‍රතිහෝගත කරණය. ණය ප්‍රතිහෝගත කරණය කොටස් දෙකකට යනවා, දේශීය හා විදේශීය. විදේශීය ණය ප්‍රතිහෝගත කරණය විශේෂයෙන් විදේශීය ණය ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කොටස් තුනකට බෙදෙනවා. අපේ එකක් බහුපාර්ශ්වික, අනික ද්විපාර්ශ්වික, අනික විශේෂයෙන්ම වාණිජ ණය. අපි බිලියන ඩොලර් වලින් ගත්තොත් ඩොලර් බිලියන 41කට ආසන්න ප්‍රමාණයක් අපි විදේශයන්ට දෙන්න තියෙනවා. අපි මේ ජාත්‍යන්තර මුල් අරමුදල් වැඩසටහනේ අපිට වැඩසටහනක් හැටියටම දක්වලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේන් බිලියන 17ක් අවුරුදු 5ක් තුළ මේ ප්‍රතිවගතකරණය කරන්න. මේකෙන් අදහස් වෙන්නේ කල් දමා ගැනීම, පොලි අඩු කිරීම, ගෙවීම් ආරම්භ කිරීම පසුවට දැමීම් සහ කපා හැරීම. හැබැයි මේ කපා හැරීම් කියන කොටස අපිට කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වාණිජ ණය සම්බන්ධව පමණයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. බහුපාර්ශ්වික ණය අපි කොහොමදත් ගෙවාගෙන යනවා, ද්විපාර්ශ්වික ණයත් අපිට කරන්න පුළුවන් වෙන උදව්ව වෙන්නේ කල් දමා ගැනීම, පොලි අඩු කිරීම, ගෙවීම ආරම්භ වෙන කාලය පසු වසර දමා ගැනීම. මම දැක්ක දැන් බොහෝ අය කියනවා මේ ඒකට ගම්ම වචනයක් කියලා දිනවා, මේ මේ අපායට ඉන්ටර්වල් වගේලු මේ දවස්වල. ඒ කියන්නේ අපි ණය ගෙවන්නේ නැතුව ඉඳලා ඒ සල්ලි වලලු මේ මේ කටයුතු කරන්නේ. මේක ඉතාම වැරදි ප්‍රකාශයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද්ද ප්‍රතිව්‍යුහගත කරනවා කියලා කියන්නේ? ප්‍රතිව්‍යුහගත කරනවා කරනවා කියන්නේ අපිට ගෙවන්න පුළුවන් විදිහට මේක සකස් කර ගැනීම. බිලියන 46කින් බිලියන 17ක් අවුරුදු 5කට අවශ්‍ය පරිදි සකසා ගැනීම කියන්නේ අපිට ගෙවන්න පුළුවන් තැනට මේක ගේන එක. එහෙම නැත්නම් මේ දවස්වල මේක නොගෙවා ඉඳලා මේකෙන් මේ අපි බාල නටන එක නෙවෙයි, ඊට වඩා පළල් ආර්ථිකමය දර්ශනයක් එක තමයි අපි ඉදිරියට යන්නේ. අපි ප්‍රතිව්‍යුහගත කරණයක් කියලා කියන්නේ දැන් 40කින් 17ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් අපි අවුරුදු 5කට ක්‍රමක්‍රමයෙන් කල් දමා ගන්නවා. මේ කල් දමා ගැනීම අරමුණ සහ ඉලක්කය තමයි අපිට ගෙවන්න පුළුවන් ගන්න මේක සකස් කරගන්න එක. ඒ නිසා මේ මම දැක්ක සමහර අය ඒවයි කතාවක් කියලා ටික අනිවත මේ අසුභවාදී දෙයක් මවන්න උත්සාහ කරනවා. අපි ඊට වැඩිය පළල් මේ ආර්ථිකමය වැඩපිළිවෙලක් එක්ක ඉස්සරහට යන්නේ. ඊළඟ කාරණාව තමයි ඩොලර් බිලියන 42ක් දේශීය ණය තියෙනවා. මේක ගැන විශාල කතාවක් මවනවා. මේකෙන් සිද්ධ වෙන්නේ තැන්පතුකරුවන්ගේ මුදල් මේ කපා හැරීමක් නැත්නම් මේ විශාල අරමුදල් වල මුදල් කපා හැරීම කිසිසේත්ම නැහැ. අපි දේශීය අරමුදල් සම්බන්ධව කටයුතු කිරීමේදී කපා හැරීම කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපිට කල් දමා ගැනීම, පොලි අඩු කිරීම වගේ දේවල් පමණයි. එතෙන්දිත් විශේෂයෙන්ම මේ විසාම අරමුදල් වගේ දේවල්දී දීර්ඝ කාලීන ආයෝජන තියෙන්නේ. ඒ නිසා ඔවුන්ගේ ගන්න පොලියට මේ කිසිසේත් බලපාන්නේ නැහැ. ඔවුන්ගේ මුදල් වලට මේක බලපාන්නේ නැහැ. ඔවුන්ගේ තන්පතු වලට මේක බලපාන්නේ නැහැ. ඒක ඉතාම ඒ වගේ මේ රටේ බැංකු පද්ධති ස්ථායීතාවයට මේක බලපාන්නේ නැහැ. ඒ නිසා ඉතාම පැහැදිලිව මට කියන්න පුළුවන් අපි මේ දවස්වල ගැන ගැඹුරු සාකච්ඡාවක් යෙදෙනවා. හැබැයි මේ විපක්ෂයේ සහ සමහර කණ්ඩායම් කියන ආකාරයේ අකටයුත්තක්, බලපෑමක්, අවාසියක් මේ රටේ ජනතාවට මේ ප්‍රතිව්‍යුහගත කරන තුළ සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම අපි දැන් සමහර අවස්ථාවල කියලා මම දැක්ක ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සමහර රටවල් උදාහරණයට අරගෙන ඒ රටනම් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී දේශීය ප්‍රතිව්‍යුහගත කරන්නේ කරේ නැහැ කියලා. එහෙම කියන්න බෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද ඒ රටේ තිබිච්ච ණය සංවිධිය මේ අපිට වඩා හුඟක් වෙනස් වෙනවා. වෙනස් වෙන්න පුළුවන් ඒ කියන සමහර රටවල්. අපි හැබැයි හරියටම 150ට 50 දේශීය සහ විදේශීය තියෙනවා. ඒ නිසා අපි යම් තැනකට එන්න අවශ්‍යයි. හැබැයි අපි නිසියාකාර විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කරහොත් අපිට දේශීය වශයෙන් ප්‍රතිව්‍යුහගත කරන්න වෙන්නේ ඉතාම අල්ප සුළු ප්‍රමාණයක තමයි අපිට ඒකෙන් දායකත්වය ගන්න වෙන්නේ. ඒ නිසා ඒ දායකත්වය මේ රටේ ජනතාවට කිසිදු බරක් පැට නොවන ආකාරයට කටයුතු කිරීමට තමයි රජය මේ ලොකු විශ්ලේෂණයක යෙදෙන්නේ කියන එකත් මම කියන්න අවශ්‍යයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම මම දැක්ක විශේෂයෙන්ම මේ IMF ඊළඟ සමාලෝචනය දෙවැනි වාරිකය ගන්න සැප්තැම්බර් මාසේ දෙවැනි සතියේ තියෙනවා. දැන් මේ විවිධ නම් තියෙන ආයතන පත්‍රවල මුල් පිටුවල යනවා මේ අපි ඉලක්ක වලින් ඉතාම සුළු ප්‍රමාණයක් තමයි කරලා තියෙන්නේ කියලා. මේක සම්පූර්ණ වැරදි කතාවක්. මොකද ඉලක්කයක් කියන්නේ ගරු මේ නියෝජ්‍ය කතානායකතුමනි යම් ඉලක්කයක් සමගම බැඳිච්ච කාලපරාසයක් තියෙනවා. ඒ කාලපරාසයට තමයි ඉලක්කේ අඩියෙන් අඩිය ඉස්සරහට යන්නේ. දැන් සැප්තැම්බර් මාසේ සපුරන්න අවශ්‍ය ඉලක්කයක් තියෙනවා නම් අපිට මේ ජුනි මාසෙට කියන්න බෑ ඒක මෙච්චර කියලා. ජුනි මාසෙ වෙනකොට ඒකේ යම් කිසි ප්‍රමාණයක් දැන් අපි හිතමු පාර්ලිමේන්තුවට පනතක් ගෙනවා කියලා නියෝජ්‍ය කතානායකතුමනි. ඒකට අධියර ගාන පනත සකස් කරලා කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා නීති ගැටුම්පත් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා මේ ඉන් එහාට තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පළවෙනි වර ඉදිරිපත් කළා, දෙවෙනි වර කියවීම එන්නේ ඊට පස්සේ. හැබැයි දැන් මේක පියවර එකක් දෙකක් යනකොට අපි කියන එකක් මුකුත්ම කෙරිලා නැහැ. එහෙම අසුභවාදී දේවල් අවශ්‍යතා නැහැ. දැන් අපි බැලුවොත් මේ දෙවනි මේ සමාලෝචනයට අපි වැදගත්ම අපිට කාරණා පහක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එකක් තමයි අපේ ප්‍රාථමික හිගය අර තිබිට ඍණ ගාණෙන් ඊට වඩා අඩු තැනකට ගෙනියන. හැබැයි අපි මේ අවුරුද්දේ පළවෙනි කාර්තු වෙනකොට බිලියන 48කින් ප්‍රාථමික හිගය ධනපත්‍ර ගෙනල්ලා තියෙනවා ගරු මේ නියෝජ්‍ය කතානායකතුමනි. ඒ කියන්නේ අපේ මේ ආදායමෙන් වියදම් බැංකු පොලේ නොවන වියදම් ටික අඩු කරපුවාම එන වෙනස ඒක අපි ධන කරගෙන තියෙනවා. දැන් අප්‍රේල් මාසෙ විතරක් බැලුවත් ප්‍රාථමික හිගය රුපියල් බිලියන 19ක් ධන වෙලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඊළඟට නිල සංචිත පිළිබඳ අපිට ඉලක්කයක් දීලා තිබුණා. ඒ ඉලක්කය දැන් අපි ඊට සමාන බිලියන 3ක ඩොලර් ප්‍රමාණයක් අපි රැස් කරගෙන තියෙනවා. ඒ වගේම මහ බැංකුවෙන් රජයට දෙන ණය සීමාව දක්වලා අපි අද සීමාව ඉන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඊළඟට අතරැඳි බිල් අපි විශාල ප්‍රමාණයක් මේ රටේ ජනතාව රජය වෙනුවෙන් කරපු වැඩවලට ගෙවන්න තිබුණා. මම නියෝජ්‍ය මේ රාජ්‍ය මුදල් අමාත්‍යවරයා වෙනකොට මම දැක්කා බිලියන 160ක් ගෙවන්න තිබුණා. හැබැයි අපි දැන් අපිට තිබුණ ඉලක්කය තමයි අතරැඳි බිල් කොයි වෙලාවකවත් ජූනි මාසේ 30 වෙනකොට මාස 3කට වඩා පරණ අතරැඳි බිල් අපි ළඟ තියෙන්න බෑ. අපි දැන් ඒ ඉලක්කයට ළඟා වෙමින් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේ රාජ්‍ය ආදායම පිළිබඳ අපිට තව ළඟා වෙන්න ඉලක්ක තියෙනවා. හැබැයි ඒ ඉලක්ක හැම වෙලෙම යෝජිත සැලසුම් කරන ඉලක්ක. ඒ ඉලක්ක අපිට ලං කරගන්න පුළුවන්. ඒ වගේම කතා කරන්න පුළුවන්. ඒ නිසා මේ කිසිවක් දිහා අනවශ්‍ය අසුභවාදී දැක්මක් මේ අසීරුයි අමාරුයි මේ අභියෝග නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි මේ අභියෝග වලට අපි බොහොම අමාරුවෙන් ළඟා වෙමින් ඉන්නවා. මේවා දිහා බලලා පත්‍රවල මුල් පිටු පුරවන්න අසුභවාදී වාර්තා යොදන්න කිසිම සාධාරණ හේතුවක් නැහැ. මේවා පෙන්වා දෙන කිතා වැදගත්. මම කියන්නේ මේ අපි කියන දේම අපුඩි ගහලා අත්පොලසන් දීලා පිළිගන්න කියලා. හැබැයි මේ වෙලාවක ජනතාවගේ ධනාත්මක චින්තනයක් ඉතාම වැදගත්. ඒ නිසා නිවැරදි දේ කවුරු හරි යම් විශ්ලේෂණයක් කරනවා නම් ඒක ගැඹුරු විශ්ලේෂණයක් වෙන්න අවශ්‍යයි. බැල්මට මතපිටින් පේන සමහර කාරණාවක් අරගෙන මම අරගත්ත උදාහරණයක අහවල් පනත සම්මත වෙලා නැහැ. ਉਹ සම්මත වෙලා නැහැ. හැබැයි පනත කැබිනට් මණ්ඩලයට ගිහිලා නීති ගැටුම්පත් දෙපාර්තමේන්තුවට ගිහිලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ දෙවෙනි වර කියවන්න විතරයි තියෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් පනත සම්මත වෙලා නැහැ. හැබැයි ඒක තියෙන එකම එක අධීරය අධීර හතරකින් යන්න තියෙන්නේ. මම එක උදාහරණයක් ගන්න. ඒ නිසා අපි මේවා දිහා හොඳ සාධාරණ විශ්ලේෂණයක් ඇතුව ඉදිරියට යා යුතු කාලයක අපි ඉන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම අද මට කෘෂිකර්ම මාත්‍යතුමා හම්බුණා. එතුමා ඉතාමත් බැරෑරුම් විදිහට කිව්වා මේ මේ අපේ සහල් වෙළඳපොලේ ඉල්ලීම අඩු වෙලා තිබෙන පිළිබඳ. ඊළඟ කන්නේ කැපෙනකොට ඔබතුමත් විශේෂ සහල් නිෂ්පාදනය කරන ප්‍රදේශයන් නියෝජනය කරන ජනතා නියෝජිතේ අපි ඒ නිසා තමයි අපි මේවට විවිධාකාර පියවර ගන්නවා. දැන් අපි සහල් මේ දවස්වල ගෙන්නන්න දෙන්නෙම නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. ගෙන්න දෙන්නේ බාසුමතේ විතරයි සංචාර කර්මාන්තය අවශ්‍යතාවයට පමණයි. අපි හාල් නවත්තලා තියෙන්නේ. දැන් හාල් වලට ප්‍රධාන මේ ආදේශන මේ ප්‍රධාන ද්‍රව්‍ය මොකද්ද? තිරිඟු පිටි. ඒ නිසා අපි තිරිඟු පිටි සඳහාත් මේ පසුගියදා බලපත්‍ර ක්‍රමයක්. ඉතින් අවශ්‍යතාවය මත පමණයි ගේන්න දෙන්නේ. එක පැත්තකින් අපි සහල් වෙළඳපොළ ආරක්ෂා කරන්න බලාපොරොත්තු වෙනවා. අනිත් පැත්තෙන් මේ ඇදිලා රටේ ඒකට ආදේශන මේ ද්‍රව්‍යයක් තියෙනවා නම් ඇයි අපි අනවශ්‍ය තරම් විදේශ වෙළඳපොළට අපේ ඩොලොස්ටික් යවන්නේ? ඉතින් මේ හැම දෙයක් පිළිබඳව රජය උපරිම විදිහට සුවා බැලීමෙන් කටයුතු කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. තව එක කාරණාවක් මේ ගරු පාර්ලි චම්පික මන්ත්‍රීතුමා නැගුවා. මේක කාටත් වදින කාරණාව නිසා පැහැදිලි කරු කැසිනෝ බදු සම්බන්ධව අපි හිතාමතාම කැසිනෝ බදු කල් දානවා කියලා. කිසිසේත්ම නෑ. මේ සූදුබදු පනත 1988 හඳුන්වා දීලා තියෙන්නේ. හැබැයි 88 ඉඳලා යම් යම් වෙනස් වීම වුණා. හැබැයි ගිය අවුරුද්ද 2022 අගෝස්තු මාසේ අපි අලුත් රෙගුලාසි ගහනතුරු මේ බදු අය කරන්න නෙමෙයි, මේ ගැන හොයා බලන්න මේකේ බලධාරියා වෙච්චි දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයාට මේ කැසිනෝ ශාලාවකට ඔහුගේ නිලධාරියෙක් යවන්න අයිතියක් තිබුණේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ අවුරුදු කොච්චරද 88 ඉඳන් බැලුවොත් අවුරුදු 33කට 35කට ආසන්නයි. එවැනි කාරණාවක් තමයි නියාමනය කරන්න අපි කටයුතු කරන්නේ. දැන් ඒකාධිකාර තියන්න බෑ. මේක මේ කීප දෙනෙක් අතර ගිහින් තියෙනවා කියලා එතුමා කිව්වා. ඒකත් අපි නවත්තලා දෙනවා. ඒකාධිකාරයක් නැහැ ඉදිරියේදී. ඒ වගේම අවුරුදු 5කට සැරයක් බලපත්‍රය සඳහා තිබුණු ගාස්තුව රුපියල් කෝටි 20යි. අපි මේක කෝටි 50ක් කරන්න පාර්ලිමේන්තුවට ඉතාමත් නුදුරු අනාගතයේ මේ පනත අරන් එනවා. දැනටත් ඒක රෙගුලාසියකින් ක්‍රියාත්මක කරලා තියෙනවා. කෝටි 20-50 බවට බලපත්‍ර ගාස්තුව පත් කරලා ඊළඟ වාර්ෂික ගාස්තුවත් කෝටි වර්ෂයකට ගන්න ගාස්තුව කැසිනෝ ශාලාවකින් කෝටි 20 කෝටි 50ක් බවට පරිවර්තනය කරනවා. පිරිවැටුමෙන් ගත්ත 10% 15% කරනවා. ආදායම් බද්ද 40% ගන්නවා. යම් අය දේශීය කෙනෙක් යනවා නම් ඩොලර් 50ක් මේක 2015 ඉඳන් තිබුණා. තුරට යන කෙනෙක්ගෙන් මේ අය කිරීමක්. හැබැයි සතයක්වත් 2021 වෙනකල් ඒක පොතේ විතරයි තිබුණේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි තමයි මුලින්ම මේ වර්ෂයේ අය කරන්න පටන් ගත්තේ. දැන් ඒක ඉතාම හොඳ නියාමනයක් සහිතව දැන් මේ විශේෂයෙන් අහන කාරණාව තමයි නියාමනයක් ගේන්න කියලා. අපේ නියාමනය සියල්ල සකස් කරලා මේ ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා දෙනවා. කැබිනට් මණ්ඩලයේ අනුමත වූවහම නියාමන පනතත් අපි කියනවා. ඒ නිසා මේ එකක්වත් අපි අතහරින්න සූදානමක් නැහැ ගරු මේ නියෝජ්‍ය කතානායකතුමනි. අපි උත්සාහ කරන්නේ හැකිතරම් ක්‍රමානුකූලව මේ තියෙන මේ වැරදිතැන් අවම කරගෙන මේ රාජ්‍ය ආදායම් වැඩි කරගෙන මේ ගමන යන්න. ඒ නිසා ඒකෙදි හැම කෙනෙක්ම මේ ගැන සුවා බලන්න ඕනේ, විවේචනය කරන්න ඕනේ. හැබැයි සාධාරණ සත්‍ය විවේචනත් එක්ක ඉතාම වැදගත්. මොකද අපි මේ යන ගමනේදී අපි ඉතාම අසීරු ගැඹුරු ආගාධයකට වැටිලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අඩියෙන් අඩිය ඉස්සරහට යන මොහොතක්. ඒක ලෝකෙත් පිළිගන්නවා. IMF එකත් කියනවා, ලෝක බැංකුවත් කියනවා මේ වැටිච්ච ආගාධයේ ඉඳලා වේගයෙන් උඩට එන රටක් අපි කියලා. ඒක අපි සියලු දෙනාට මේ යම්කිසි ආකාරයක ප්‍රශංසාව හිමි විය යුතුයි, විශේෂයෙන් මේ රටේ සමස්ත ජනතාවට. මොකද අපි රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම වෙන්න පුළුවන්, උද්ධමනය අඩු කරගන්න වැඩි කරපු බැංකු පොලිය වෙන්න පුළුවන්. මේ හැම එකකින්ම ජනතාව මේ විශාල අභියෝගයකට මුහුණ දුන්නයි ඔවුන්ගේ එදිනදා ජීවත් වීමේ කටයුතු වල ලොකු අභියෝගයක්. ඔවුන් ඒක ඉතාම පැහැදිලිව ඉවසා විඳ දරාගෙන රට වෙනුවෙන් කටයුතු කළා. ඒ නිසා මේ පිළිබඳ ප්‍රධානම සම්මානය ඔවුන්ට හිමි විය යුතුයි. හැබැයි අපිට මේ ගමනේදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි තියෙන අඩියක් ලෙස්සන්ඩ අඩිය තියන්න බෑ, වැටෙන්ඩ අඩිය තියන්න බෑ. අපි මේ හැම දෙයක් ගැනම උපරීම සොයා බැලීමෙන් ස්ථිර සාර අඩියක් කියලා තමයි අපිට යන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒ අඩිය බොහොම හෙමින් තියන්න පුළුවන් වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒක වේගයෙන් දුවල යන්න පුළුවන් ගමනක් නෙවෙයි. බොහොම පරිස්සමෙන් හතර දිසාව බලලා ඉදිරි පෙනුම පවණක් බලලා තීරණගෙන මේ ගමන යන්න බෑ. ඉතින් ඒ නිසා අපි එවැනි ගමනක් යන මොහොතක අද විශේෂයෙන්ම මේ අයවැය කාර්යාල යෝජනාව පනත ඉදිරිපත් කිරීම මම දකින්නේ තවත් එක ජයග්‍රාහී පියවරක් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම. මෙතෙක් සමහරදිවිච්ච වාචික මේ කරුණු පිළිබඳ හැබැයි නිර්වචනයන් ගන්න පාර්ලිමේන්තුවට හැකියාවක් ලැබෙනවා, දේශපාලන පක්ෂවලට හැකියාවක් ලැබෙනවා. ඒ හැකියාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට දේශපාලන පක්ෂයට ලැබෙනගේ සමස්ත ජනතාවට තමන් වෙනුවෙන් බොහෝ අය කියන කරන කාරණා තමන් වෙනුවෙන් ගෙන මහා දැවැන්ත ආකර්ෂණීය යෝජනාවක්. ඒක අයවැය වෙන්න පුළුවන්. ඒක මේ මහා ඡන්ද සටන ගේන ඡන්ද පොත් ගණන් තියෙන ඡන්ද ප්‍රතිපත්ති ප්‍රකාශක වෙන්න පුළුවන්. ඒ සියල්ල පිළිබඳ හැබැයි විශ්ලේෂණයක් ස්වාධීන කාර්යාලයකින් ලබා ගැනීමේ අයිතිය අදින් පස්සේ මේ රටේ සමස්ත ජනතාවට ලැබෙනවා. ඒක ඉතාමත් වැදගත් සාධනීය පියවරක් හැටියට මම නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඒ සඳහා සහාය දක්වන සියලු දෙනාට, ඒට නායකත්ව දුන්න ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ඇතුළු සියලු දෙනාටත් ස්තුතිය පළ කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට සුවිශේෂී කාලයක් ලබා දීම පිළිබඳව.
භෞමිසති ගරුව මහත්මනි, අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ 50 කැටුම්පත් දෙවැනි වර කියවීම සභාවකෙන්දද?
හායි.
කාර්යක සභාව. පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ 50 කැටුම්පත් පළවෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
දෙවන වගන්තිය සභාව එකඟද?
ආයි.
තුන්වන වගන්තිය සභාව එකඟද?
ආයි.
හතරවන වගන්තිය සභාව එකඟද?
ආයි.
පස්වන වගන්තිය සභාව එකඟද? හයවන වගන්තිය සභාව එකඟද?
ආයි.
හත්වන වගන්තිය සභාව එකඟද?
ආයි.
අටවන වගන්තිය සභාව එකඟද?
ආයි.
නවවන වගන්තිය සභාව එකඟද? දහවන වගන්තිය සභාව එකඟද? 11වන වගන්තිය සභාව එකඟද?
ආයි.
12වන වගන්තිය සභාව එකඟද?
ආයි.
13වන වගන්තිය සභාව එකඟද?
ආයි.
14වන වගන්තිය සභාව එකඟද?
ආයි.
15වන වගන්තිය සභාව එකඟද?
ආයි.
16වන වගන්තිය සභාව එකඟද?
ආයි.
17වන වගන්තිය සභාව එකඟද?
ආයි.
18වන වගන්තිය සභාව එකඟද?
ආයි.
19වන වගන්තිය සභාව එකඟද?
ආයි.
20වන වගන්තිය සභාව එකඟද?
ආයි.
21වන වගන්තිය සභාව එකඟද?
ආයි.
22වන වගන්තිය සභාව එකඟද?
ආයි.
23වන වගන්තිය සභාව එකඟද?
ආයි.
24වන වගන්තිය සභාව එකඟද?
ආයි.
25වන වගන්තිය සභාව එකඟද?
ආයි.
26වන වගන්තිය සභාව එකඟද?
ආයි.
27වන වගන්තිය සභාව එකඟද?
ආයි.
28වන වගන්තිය සභාව එකඟද?
ආයි.
29වන වගන්තිය සභාව එකඟද?
ආයි.
30වන වගන්තිය සභාව එකඟද?
ආයි.
31වන වගන්තිය සභාව එකඟද?
ආයි.
32වන වගන්තිය සභාව එකඟද?
ආයි.
33වන වගන්තිය සභාව එකඟද?
ආයි.
34වන වගන්තිය සභාව එකඟද?
ආයි.
35වන වගන්තිය සභාව එකඟද?
ආයි.
36වන වගන්තිය සභාව එකඟද?
ආයි.
37වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරුවමත්
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 37වන වගන්තිය 24වන පිටුව 18වන පෙළ ඉවත් කර 5 දෙක වෙනකොට සාදේශ කරන්න. within inverted commas 37(1) මහා භාණ්ඩාගාරයේ ජාතික අයවැය දෙපාර්තමේන්තු විසින් නිකුත් කරන ලද අයවැය කැඳවීමේ චක්‍රලේඛයේ නිශ්චිතව දක්වා ඇති කාල සීමාව තුළ අයවැය පිළියෙල කිරීමේ මාර්ග උපදේශ වලට අනුකූලව close inverted commas
37(2)
24වන පෙළ ඉවත් කර 5 දෙක වෙනකොට සාදේශ කරන්න. within inverted commas 탁සීරු කර මහා භාණ්ඩාගාරයේ ජාතික අයවැය දෙපාර්තමේන්තු විසින් නිකුත් කරන ලද අයවැය කැඳවීමේ චක්‍රලේඛයේ නිශ්චිතව දක්වා ඇති කාල සීමාව තුළ අයවැය පිළියෙල කිරීමේ මාර්ග උපදේශ වලට අනුකූලව close inverted commas 3 27වන සහ 28වන පේළි වරහන් තුල එම පේළි දෙකද ඇතුළුව පේළි ඉවත් කර 5 දැක් වෙනකොට සාදේශ කරන්න. within inverted commas 3 පාර්ලිමේන්තු අයවැය නිලධාරියා විසින් මහා භාණ්ඩාගාරයේ ජාතික අයවැය දෙපාර්තමේන්තු විසින් නිකුත් කරන ලද අයවැය කැඳවීමේ චක්‍රලේඛයේ නිශ්චිතව දක්වා ඇති කාල සීමාව තුළ අයවැය පිළියෙල කිරීමේ මාර්ග උපදේශ වලට අනුකූලව වියදම් ඇස්තමේන්තු කෙටුම්පත ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස්
37වන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද?
ආයි.
38වන වගන්තිය සභාව එකඟද?
ආයි.
39වන වගන්තිය සභාව එකඟද? 40වන වගන්තිය සභාව
එකඟද?
41වන වගන්තිය සභාව
එකඟද?
42වන වගන්තිය සභාව එකඟද?
ආයි.
43වන වගන්තිය සභාව එකඟද?
ආයි.
44වන වගන්තිය සභාව එකඟද?
ආයි.
45වන වගන්තිය සභාව එකඟද?
ආයි.
46වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරුව මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 46වන වගන්තිය 28වන පිටුව 25වන පේළියේ සිට 27වන පේළිය දක්වා වරහන් තුනෙම පේළි දෙකද ඇතුළුව පේළි ඉවත් කර 5 දැක් වෙනකොට සාදේශ කරන්න. රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාව within inverted commas සහ within inverted commas ක්‍රමහා විධි පිළිබඳ කාර්ය සභාව යන්නේ ස්ථාවර නියෝග ප්‍රකාරව පාර්ලිමේන්තු විසින් කරු ලබන රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාව සහ ක්‍රම සහ විධි පිළිබඳ කාර්ය සභාව අදහස් වේ close inverted commas
46වන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද?
ආයි.
47වන වගන්තිය සභාව එකඟද?
ආයි.
ඌර්විකාව සභාව එකඟද?
ආයි.
ප්‍රඥප්ති වගන්තිය සභාව එකඟද?
ආයි.
නාමය සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තු යාලි එක්රැස් වේ. පනත් කෙටුම්පත කාරක සභාවදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වන කැමැත්තෙමි. තුන්වෙනි වර කියම ගරු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පනත් කෙටුම්පත දැන් තුන්වන වර කිය යුතුය යෝජනා කරමි. තවද කෙටුම්පතේ සූදුපත්වල භාෂා දෝෂ, මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ හා අංක දෝෂ නිවැරදි කර ගැනීම සහ ආනුෂාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
සභාවේ කැඟද?
ආයි
පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. බලපිටියේ ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථ සාමණේර ආකල්ප සංවර්ධන භික්ෂු විශ්වවිද්‍යාලය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත දෙවෙනි වර කියවීම. ගරු සභානායකතුමා,
බලපිටියේ ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථ සාමණේර ආකල්ප සංවර්ධන භික්ෂු විද්‍යාලය වරහන් තුල සංස්ථාගත කිරීම පනත් කෙටුම්පත දෙවන වර කියවීමට මම යෝජනා කරමි.
සභාවේ එකඟද?
ආයි
පනත් කෙටුම්පත විවස්සාදායක ස්ථාවර කාර්ක සභාවත යොමු කරනු ලැබේ.